SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අද සඳුදා දවසේ අපි හිමනම් සූදානම් ශ්‍රී ලංකාවේ තත්විති ප්‍රමුඛව කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ජුනි මාසේ 17 වෙනිදා වෙනකොට මේ ගෙවිලා ගිය සතියේදී සිදුවුණු සුවිශේෂතා මොනවාද? සාකච්ඡාව සඳහා සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුරතියාවල. මනෝජ්, සුබෝදෑසනක් ආයුබෝවන්.
සුබෝදෑසනක් විලුක්ෂි, ආයුබෝවන්.
ඊයේ දවස බොදුනුවන්ට විශේෂිත වූ දවසක්. ශ්‍රී ලංකාවට අනුබුදු මාහිමියන් වැඩම කරමින් ශ්‍රී ලංකා ද්වීපයට බෞද්ධ ආගම රැගෙන ආපු දවස විදිහට සුවිශේෂීව සලකමින් මේ පිළිබඳව ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් විවිධ පූජා පින්කම් පැවැත්වුණු කාලවකවානුවක් ඊයේ දවස. මේ පොසොන් පොන් පොහෝ දිනය සුවිශේෂී වන්නේ බෞද්ධ ආගමිකයන්ට මේ ආගමික වතාවත්වල එදීමට ඒ දවස ඉඩ කඩ වෙන්වීම පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයත් එක්ක ඇති වුණු ශ්‍රී ලංකාවේ වාතාවරණයත් මේ බෞද්ධ ආගමිකයන්ට තමන්ට සුපුරුදු පරිදි මේ ආගමික වතාවත්වල එදීමේ ඉඩකඩ සැලසෙනවාද නැද්ද, ඒ සඳහා සුදුසු වාතාවරණයක් තියෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් උත් යම් කිසිවු දල චිත්‍රණයක් ලබා ගැනීමට හැකි වුණ දවසක්. මනෝජ්, මම මුලින්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක වාතාවරණය කොහොමද සැකසීලා තිබුණේ මේ විශාල වශයෙන් සිදුවන මෙවැනි වූ පින්කම් මාලා සඳහා, ඒ වගේම බෞද්ධ ආගමිකයන්ගේ සහභාගිත්වයේ පුසොන් පැවැත්වුණු ආකාරය, රටේ ආරක්ෂාවේ සම්බන්ධයෙන් පැවැත්වුණු ආකාරය පිළිබඳව විස්තරයක් කෙටියෙන් මුලින්ම?
යම් ආකාරයක සාමාන්‍ය තත්ත්වයක් ආයෙත් අපිට දැක ගන්න ලැබුණා. වෙසක් උත්සවයේදී වගේ ජන සහභාගිත්වය අඩු තත්ත්වයක් පෙන්නුම් කරේ නැහැ. නමුත් වෙහෙර විහාරස්ථාන සඳහා ආරක්ෂක අංශවල ආරක්ෂා විශේෂන් පොලිසිය සහ හමුදාවේ නිලධාරීන් විහාරස්ථාන ආශ්‍රිතව රැඳෙමින් යම් ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කරලා තිබුණා. ඊයේ දිනේ උදෑසන සිට බෞද්ධ ජනතාව සීල ව්‍යාපාර, සීල සමාදන් වීම ඇතුළු පින්කම් සඳහා එකාසු වුණා. දහවල් කාලයේ දන්සල ක්‍රියාත්මක වුණ, රාත්‍රියේ තොරන් සහ පහන් කූඩු සංදර්ශන, වෙනත් ආමිස පූජාවන් ක්‍රියාත්මක වුණා. ඒ අනුව වෙසක් පොහොයට වඩා වෙනස්ව සාමාන්‍යකරණය වූ වටපිටාවක ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ඊයේ දිනේ ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණු පොසොන් පොහොය ඉතා අභිමානයෙන් සමරපු බව අපිට සඳහන් කරන්න පුළුවන්.
ලංකාවේ තියෙන දේශපාලනික වාතාවරණය දිහාට අපි හැරෙමු මනෝජ්. දැන් පසුගිය සතිය පුරාම කතාබහට ලක් වෙමින් තිබුණු කාරණාවක් තමයි මේ කැබිනට් මණ්ඩලය රැස්වීම හා සම්බන්ධ වන කාරණාව. කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට කලින් අඟහරුවාදා දවසේ රැස් වුණා. ඊට පස්සේ සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොවීමත් එක්ක යම් කිසි වූ කසුකුසුවක් ඇති වෙමින් පැවතුණා කැබිනට් මණ්ඩලය රැස්වීම හා සම්බන්ධව වන වාතාවරණය පිළිබඳව. අපිට ආරංචියක් ලැබෙනවා හෙට දවසේදී මේ සඳහා යලිත් සූදානමක් පවතිනවා කියලා. මනෝජ්, මේක මේ පසුගිය සතියේ නොපවතිවීමත් එක්ක ඇති වුණු ඒ උණුසුම් කතාබහ මොකක්ද මුලින්ම? මම ඒ ගැන දැනගන්න කැමතියි මුලින්ම.
ඔව්, විශේෂයෙන් පාස්කුවේදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාභරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා රාජ නිලධාරීන් කැඳවීම, ඔවුන්ගෙන් ඍජුව ප්‍රශ්න කිරීම සහ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කාරණා මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමත් එක්ක බුද්ධි අංශ ඇතුළු බුද්ධි ක්‍රියාකාරකම් අනතුරට ලක්වනවාය කියන චෝදනාව අවසාන වශයෙන් පැවතුණු කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඒ ක්‍රියාමාර්ගය අපිටෙව්වේ නැත්තම් තමන් මීළඟට රජයේ කටයුතු සඳහා මැදිහත් වෙන්නේ නැති බවත්, කැබිනට් රැස්වීම නොපවත්වන බවත් සඳහන් කළා. ඒ හේතු කොටගෙන තමයි පසුගිය අඟහරුවාදා දිනේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ නැත්තේ. නමුත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු යම් ආකාරයකින් හෝ අඩපණ කරන්න ආණ්ඩුව සූදානම් නැති බවක්, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම සූදානම් නැති බවක් පෙන්නුම් කරනවා. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වුණා, සුපුරුදු ආකාරයෙන් ප්‍රශ්න කිරීම සිද්ධ වුණා. මේ කාරණත් එක්ක ආයමත් කැබිනට් මණ්ඩලය රැස් නොකරාවිද කියන රාවයක් පැවතිලා ගියා. කොහොමුණත් මේ වන විට දැනගන්ට ලැබෙන තොරතුරු අනුව විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙක් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කිරීමෙන් පස්සේ හෙට දිනේ කැබිනට් රැස්වීම පවත්වන්නට යම් ආකාරයකින් ජනාධිපතිතුමා අනුකූලතාවයක් එකඟතාවක් දක්වූ බව තමයි වාර්තා වෙන්නේ. 97 දිනකට විතර පස්සේ හෙට දිනේ බොහෝ දුරට කැබිනට් මණ්ඩලය රැස්වන්න ඉඩ තිබෙනවා. විශේෂ යෝජනා 100 ගණනක් පමණ පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොවීම හේතුවෙන් හිර වී තිබෙන බව පාට්ලි චම්පික රණවක ඇමතිතුමත් සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යම් කැබිනට් සමාජිකයන්ගේ රැස්වීමක් පැවැත්වුවා. මේ සම්බන්ධයෙන් යම් ආන්දෝලන ඇති වුණා. ජනාධිපතිවරයා නොමැතිව එහෙම රැස්වීම පවත්වන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්න රැස් කරන්න අග්‍රාමාත්‍යතුමාට පුළුවන් කමක් තිබෙනවාද කියලා කොමුණක් මේ සියලු ප්‍රශ්න විසඳමින් හෙට දිනේ බොහෝ දුරට කැබිනට් මණ්ඩලය නැවත රැස් වෙන්න ඉඩ තිබෙනවා.
ඔවුන් කැබිනට් මණ්ඩලයේ රැස් වුණාට පස්සෙත් සාකච්ඡා කරන්නට ඕනේ කියලා ප්‍රමුඛව කතා බහ වෙන කාරණා කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය කාලවක වානුවේදී මේ රටේ ඇති වුණු තත්වයත් එක්ක මුස්ලිම් සම්භවයක් සහිත අමාත්‍යවරු තමන්ගේ අමාත්‍ය නිල තනතුරු වලින් ඉල්ලාස්වීමත් එක්ක ඇති වුණු ආන්දෝලනය. මේ ගැනත් විශේෂිත කතාවක් ඇති වෙන්නට යනවා කියන තොරතුරුත් අපිට ඇහෙනවා මනෝජ්. මම ස්ථිරව දැනගන්න කැමති ඒ සම්බන්ධව යම් කිසි සූදානමක් තියෙනවද? මොකක්ද ඒ පිළිබඳව තියෙන වාතාවරණය හිට කැබිනට් මණ්ඩලයේදී සිද්ධ වෙන්නේ?
ඔව්, විශේෂයෙන්ම මුස්ලිම් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු එකවර ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ට සමාජයේ සහ විවිධ තැන්වල ලැබෙන ප්‍රතිචාර එච්චර හොඳ නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හමු වුණු වෙලාවෙත් එතුමත් ප්‍රනාන් කරලා තිබුණේ චෝදනා තියෙන අය පරීක්ෂණ සඳහා සහය දීම හැර සියලු දෙනා තනතුරු වලින් ඉවත් වීම ඒක එච්චර යහපත් තීරණයක් නෙමෙයි කියලා. මහානායක ස්වාමින් වහන්සේලා මුණගැසුණා පෞද්ගලික සතියේ රාජ්‍ය නියෝජනය කරපු මුස්ලිම් ඇමතිවරු. එහිදී මහානායක ස්වාමින් වහන්සේලා සඳහන් කරලා තිබුණේ සියලු දෙනා මේ මොහොතේ ඉල්ලා ස්වීමේ තරම් ඥානාන්විත ක්‍රියාවක් නෙවෙයි කියන අදහස සඳහන් කරලා තිබුණා. එය පදනම් කොටගෙන විශේෂයෙන්ම හලීම් ඇමතිවරයා, තැපැල් කටයුතු ඇමතිවරයාත් මාධ්‍යයට සඳහන් කළේ මහානායකවරුන්ගේ ඉල්ලීම සලකලා බලලා හෙට දිනයේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු හමු වෙලා සාකච්ඡාවක් කරලා යලිත් තනතුරු ලබා ගන්නවාද, ඒ ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද, කවුද ඒ තනතුරු ලබන්නේ ආදී වශයෙන් අවසන් තීරණයකට එළඹෙන්න සූදානමක් තිබෙනවා කියලා සඳහන් කළා. ඒ අතරින් විශේෂයෙන් කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඔහුත් මේ කණ්ඩායම අතර තමන් දරුව අමාත්‍යවරයෙන් ඉල්ලාසුණා. පෙරේද දිනේ ඔහු ජනතාව ඔහුගේ කාර්යාලය වටා එකතු වෙලා නැවත මේ තනතුරු බාර ගන්න කියලා ඉල්ලීමක් කරා. එයත් පදනම් කරගෙන ඊයේ දිනේ කබීර් හෂීම් හිටපු ඇමතිතුමා සඳහන් කළේ පක්ෂයේ තමන්ගෙන් ඉල්ලීමක් කරනවා නම්, තමන්ගේ අනුගාමිකව තමන්ගේ පාක්ෂිකවේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනවා නම් නැවතත් තනතුරු ලබා ගන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් කළ යනුව හෙට දිනේ මේ කණ්ඩායම රැස්වලා අවසන් තීරණයක් ගනිවි. බොහෝ දුරට යම් පිරිසක් හෙට දිනේ තමන් හිටපු අමාත්‍ය දුරවල ආයම කටයුතු බාර ගනීවි කියලා යම් රාවයක් විශ්වාසයක් තිබෙනවා.
මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මහනායක හිමිවරුන් හමු වෙලා මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කළා මාධ්‍යයට. මෙහි වීඩියෝ පටය මේ වෙනකොට SBS සිංහලීස් Facebook පිටුවටත් අපි අතුලත් කරලා තියෙන පසුගිය සතියේදීම. දැන් එහිදී රවුෆ් හකීම් මහතා දල ඉංගියකුත් කළා මේ සම්බන්ධයෙන්.
අපි සාකච්ඡා කරලා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ඉතාම ඉක්මනින් යම් අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඊට අමතරව තැපැල් කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතාත් හෙට පැවැත්වෙන කැබිනට්ටුවේදී මේ සම්බන්ධව යම් කිසි විශේෂිත තීරණයක් ගන්නට නියමිත වගටත් ඉඟියක් පළ කරලා තිබුණා යම් අදහස් දැක්වීමක් තුලින්.
අපි කල්පනා කරා එදා තිබිච්ච තත්ත්වයත් අද තියෙන තත්ත්වය තුළ සලකා බැලීමේදී යම් වෙනසක් දකින්න තියෙනවා. අපි ඉල්ලා අස්වින් සම්බන්ධව නැවත රජෙත් එකතු වෙලා අපි වගකීම බාරගැනීම සම්බන්ධව ලබන දාට නිසා යම් තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා.
ඊට අමතරව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා යම් කිසි වූ පසුතැවීමකින් කතා බහ කළා. කලබල වෙලා තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ අදහස් විමසා බලන්නේ නැතුව මේ වගේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉල්ලාස් වෙනට ගත්ත තීරණය පිළිබඳව යම් කනගාටුවක් තියෙන වගට මෙනමෙන ආකාරයට
මට ලොකු වේදනාවක් තියෙන මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට කතා කරලා ඒ අවසරය ගන්න තිබ්බා කියලා. හරිනම් ඔව්, අපේ අඩුවක් වෙලා ඇති. මේ එක සුළුතර කණ්ඩායමක් අපේ සංස්කෘතිය, අපේ ආගම විකෘති කරලා විවිධ විදේශ සංස්කෘතීන් විවිධ අදහස් මේක ඇතුළට රිංගවලා එයාලගේ පුද්ගලික වුවමනාවල් වලට, වාසිවලට මුස්ලිම් ප්‍රජාව පාවිච්චි කරලා තියෙනවා. අපි මේවා මං හිතන්නේ අහක බලාගෙන හිටියා. දැන් අපි තීරණය කරලා තියෙනවා එක වෙනස් කරන්න. මගේ පක්ෂය හෝ රජය මගේ වගකීම් බාර ගන්න කියලා ඉලිමක් කරනවා නම් මං එතන ඉන්නවා.
මනෝජ්, දැන් ජනතාවගේ විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා මේ තනතුරු වලින් ඉල්ලා අසුණු අමාත්‍ය පිරිස විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබඳව. බොහෝ දෙනෙකුට ඇති වුණු සැකයක් තමයි එතරින් මේගොල්ලෝ මෙතනට පයින් යනවද කියන වගේ කාරණාවක්. දැන් ඒ සම්බන්ධව විවිධ සාකච්ඡා ඇතිවමින් තියෙන අතරතුරේදී විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මහතා යම් කිසි වූ ප්‍රකාශයකුත් නිල වශයෙන් එළිදක්වලා තියෙනවා ප්‍රකාශනයක් ප්‍රවෘත්ති නිවේදනයක් විදිහට. මේ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහනක් තියෙනවද මේ මුස්ලිම් අමාත්‍යවරු හමුවීම ඔවුන් සමග යම් කිසි වූ එකඟතාවක් ඇති වුණා නම් ඒ සම්බන්ධව මේ වගේ කාරණා පිළිබඳව?
එක මුස්ලිම් අමාත්‍යවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක සියලු මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලාස්මේව පාර්ලිමේන්තු සම්ප්‍රදාය නෙවෙයි කියලා විපක්ෂ නායකවරයා තමන් ඉදිරිපත් කරපු නිවේදනයෙන් දක්වලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ අවස්ථාවේ ඉදිරියේ එන ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන මුස්ලිම් දේශපාලනකින් පෙළගස්වනවා කියලා මේකෙන් පැහැදිලිනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ මුස්ලිම් අමාත්‍යවරු වීම සම්බන්ධයෙන් යම් අදහසක් තමන් ඉදිරිපත් කරපු නිවේදනයේ තියෙනවා. පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලනික පසු කම්පනය කියන තේමාව යටතේ තමයි මේ ඉදිරිපත් කිරීම කරේ. තමන් නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ මොනම ත්‍රස්තවාදයකටවත් රට තුළ ඉඩක් ලබා දෙන්නේ නැහැ කියලා මෙහින් අවධාරණය කරලා තියෙනවා. මේ වෙන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනත් ආගම් අදහන ප්‍රජාව අතර විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අන්තවාදී ආගමික මතවාද නිසා මුස්ලිම් නොවන මව්වරුන් වඳභාවයට පත් කරා කියලා එළවෙන චෝදනා නිසා ඒ අවිශ්වාසය ඉතාම භයානක තත්වයකට යමින් තිබෙනවා. මේ වගේ අවස්ථාවක රටේ නායකයින් වගේම මුස්ලිම් නායකයිනුත් වගකීමෙන් කටයුතු කරන්න ඕන කියලා මේ නිවේදනය තියෙනවා. ඒත් එක්කම මේ වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ 2015 ජනාධිපතිවරණයේ නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටා සංවිධාන කරගත්තු මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයේත් ඒ ආකාරයෙන් පවත්වා ගැනීම කියන කාරණා මේ ලිපියෙන් අවධානය යොමු කරපු කාරණා බවට පත් වෙනවා දිලෘක්ෂි.
දැන් මීළඟට ඇතිවෙමින් යන ප්‍රධානතම කතාබහ තමයි පොහොට්ටු පක්ෂය, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණාව. දැන් මේක ටිකක් උණුසුම් කතාවක් බවට හෙළිවෙමින් යන්නේ මේ සම්බන්ධව පසුගිය කාලවකවානුවේදී ඇති වුණු සාකච්ඡාත් එක්ක. ඒ කියන්නේ පොහොට්ටුවේ මීළඟ අපේක්ෂකවරයා බොහෝ විට ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකියි කියන අනාවැකි පළවෙමින් තිබුණා. එතුමත් ඒ සම්බන්ධව ඍජුවෙන් ප්‍රකාශ කිරීම සිදු කළ තිබුණා. ඒ සම්බන්ධව තමන් සූදානම් කියලා. ඊට පස්සේ තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නටත් කටයුතු සලසලා තියෙන කියලත් ඔහුම මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. තත්වේ මේ ආකාරයෙන් තියෙද්දී හිටපු ගමන්ම ආරංචි වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට වෙනත් කෙනෙක් දැන් පත් කරන්නට සූදානමක් තියෙනවා කියලා. මොකක්ද මේ කතාවේ සුළුමුල? අපි මේක ටිකක් නිරාකරණය කරගන්නමුද මනෝජ්? මේ වෙනකොට වාර්තාවන තොරතුරු ඇසුරින්
දෙන්න මීට පෙර සිටම රාජපක්ෂ පවුලෙන් කවුද මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ කියන කතාබහ සමාජය ඇතුළත් වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ සඳහා සුදුසුම පුද්ගලයා කියලත් ආයේ යම් අදහස් දැක්වීමක් එළිපිටම සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට සූදානම්ද කියන දේ හොයගෙන ඉන්නකොට එක්තරා අවස්ථාවක ඔහු සඳහන් කළා තමන් ඊට සූදානම් කියලා. ඊට පස්සේ ඇමරිකාවට ගිහිල්ලා තමන්ගේ පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වුණා කියලත් වාර්තා වුණා. හැබැයි ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අකමැති පිරිසකුත් තමන්ගේ මතවාද අදහස් දක්වමින් හිටියා. විශේෂයෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා, කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, මෙවැනි කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු ඇතැම් මන්ත්‍රීවරු, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වුණාට ඔවුන්ගේ තරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා සම්බන්ධයෙනුත් යම් අදහසක් මතු වුණේ, ඒ කියන්නේ විශේෂයෙන් සුළු ජාතක කණ්ඩායම් අතර යම් ආකර්ෂණයක් දිරා ගන්න පුළුවන්, සුළු ජාතක ඡන්ද පදනමක් ලබා ගන්න පුළුවන්, විශේෂයෙන් හිටපු කතානායකවරයෙක් විදිහට කාල සීමාව ඇතුළේ වැඩ කටයුතු කරපු ආකාරය පිළිබඳව යම් පැහැදීමක් තියෙනවා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ පරිණත දේශපාලනඥයෙක්, ඒ හින්දා චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පොදුජන පෙරමුණ පැත්තෙන් හොඳයි කියන යෝජනාව තිබුණා. දැන් මේ මොහොතම විට එක පැත්තකින් ආරංචි වෙනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලේඛනවල කටයුතු තවමත් ඒ සියලු කටයුතු අවසන් වී නැති බව. ඒ අනුව තමයි ආයමත් මේ චමල් රාජපක්ෂ මහත්මයාගේ නම කරලියට එන්නේ. හැබැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය සතියේම සඳහන් කළා අපේ අදහස චමල් රාජපක්ෂ සුදුසුයි කියන එක. නමුත් පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම අවසාන වශයෙන් තීරණය කරනවා නම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි අපේ ජනාධිපති අපේක්ෂකවරයා කියලා එවැනි මොහොතක ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහයෝගය දක්වන්න සූදානම් කියලා වාසුදේව නායක්කාර මන්ත්‍රීවරයාත් අදහස් පළ කළා. ඉතින් ඔය ආකාරයෙන් තමයි චමල් රාජපක්ෂ මහත්මයාගේ නම ආයමත් කරලියට එන්නේ. ඊ පොහොය දවසේ පැවැත්වෙච්ච ආගමික වැඩසටහනකදී මායන්ත දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සඳහන් කළා අපිටත් දැන් ආරංචි වෙනවා චමල් රාජපක්ෂ තමයි ඉදිරි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකවරයා ඔහුට සුබ පතනවා කියලා සුබ පැතීමකුත් එක්කලා. ඉතින් මේම කතාබහක් තියෙනවා කොමුණත් පසුගිය සතියේ මේ ඊයේ වෙනකම්ම පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකුගේ අපේක්ෂා වෙලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙයි කියලා විශේෂයෙන් රෝහිත අබේගුණවර්ධන රොෂාන් රණසිංහ වැනි මන්ත්‍රීවරු ප්‍රසිද්ධිය සඳහන් කළේ ලබන ජනවාරි 9 වෙනිද වෙන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට දියුරුම් වෙන්නේ පොහොට්ටුවෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂ තමයි කියලා.
දැන් ඊට අමතර පුංචි අතුරු ප්‍රශ්නයක්, එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඇවිද එහෙමත් නැත්නම් පක්ෂ නායක විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වේද ඉදිරි ජනාධිපතිවරණයට කියන කතාවත් පසුගිය කාලවකවානුවේ දැහුණා. ඒත් එක්කම හදිසියෙම බොහෝ දෙනෙක් වික්ෂිප්ත භාවයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණෙන් යම් කිසි වූ කතාබහක් ඇසුණා. උනුත් මේ පොදු අපේක්ෂකයෙක් වගේ කෙනෙක් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා කියලා. දැන් මේ පාර්ශ්ව දෙකේ පැත්තෙන් අලුත් ආරංචි තියෙනවද නැත්නම් තත්වය පෙර පරිදිමද?
ඔව්, කාලෙකට පස්සේ ආයමත් ජනාධිපතිවරණය වෙනුවෙන් යම් ශක්තිමත් අපේක්ෂකවරයෙක්, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නොවුනත් සමාජ සංවිධාන, සිවිල් සංවිධාන සහ වෙනත් දේශපාලන පක්ෂ සමග එක්කාසු වුණු අපේක්ෂකෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්න තමන් සූදානම් කියලා ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා. ඔහු 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ල උත්සාහ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබුණේ නැහැ. දේශපාලන පක්ෂ සහ සංවිධාන සමග ඔහු සාකච්ඡා කළා. නමුත් ප්‍රමාණවත් ඡන්ද පාර්ලිමේන්තුවේ ලබා ගන්නට හැකිවන තරම් දේශපාලන පක්ෂවල අනුකූලතාවක් 20 වෙනි සංශෝධනයේ තිබුණේ නැහැ. එවැනි අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මොහොතේ සඳහන් කළේ තමන් තීරණය කරන්නේ ජනාධිපතිවරණට අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න. ඔහු ඒ කතාව ආයිමත් කරලියට ඇවිත් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් බැලුවොත් අඛිල විරාජකාරී වසම් අධ්‍යාපන ඇමතිවරයාට සඳහන් කරේ පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය තමයි ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ගන්න කියලා. ඒ කණ්ඩායමේ අදහස් වල තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යුතුයි කියන අදහසනේ. දැන් ඔය අතරේ සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය කියන නම් කියවෙනවා. දැන් ඊයේ දවසේ අපි දැක්කා BBC මාධ්‍ය ආයතනය සමග පැවැත්වෙච්ච සාකච්ඡාවකදී BBC මාධ්‍යවේදියා කරු ජයසූරිය කතානායකවරයාගෙන් ප්‍රශ්න කරනවා ඊළඟ ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වෙන සූදානම්ද කියලා. ඔහු කියන්නේ එවැනි ඉල්ලීමක් පක්ෂයේ පැත්තෙන් ලැබුණොත්, සියලු දෙනාගේ ආශිර්වාදයේ හිමි වුණොත් ඒ ඉල්ලීම සලකා බලන්න තමන් සූදානම් කියලා BBC මාධ්‍යවේදියා ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඔහු ඍජුව සඳහන් කරන්නේ වෙනි සාකච්ඡාවක් කරන්න තමන්ගේ බලාපොරොත්තුවක් නැහැ. ඕනෑම මොහොතක පක්ෂය තමන්ට ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා කියනවා නම් රටට තමන්ට දෙයක් කරන්න තියෙන අවස්ථාව සහ ඒ මොහොත පිළිබඳව සිතා බලලා තමන් ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් කියලා කතානායක කරු ජයසූරිය මැතිතුමත් සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊට තාම ඍජු පිළිතුරක් ලබා දීලා නැහැ. අවශ්‍ය මොහොතේ තමන් ඉදිරිපත් වෙන සූදානම් කියලා කිව්වා මිසක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද කියන අදහස ඔහු කියලා නැහැ. ඉතින් ජාතිකයේ ලෝරුමේ නියෝජනය කරන පාලි චම්පිකරණෝ කැමැතිතුමත් මේ සඳහා යම් සූදානමක් තිබෙනවද කියලා යම් අල්ප වශයෙන් හෝ කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් තමයි වාර්තා වන්නේ ජනාධිපතිවරණට සූදානම් වන ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව පසුබිම.
වර ඔබ සඳහන් කරපු ආකාරයට BBC මාධ්‍ය ආයතනයට කරු ජයසූරිය මහතා යම් කිසි ඉඟිපල කිරීමක් සිදු කළා තිබුණා. සාධාරණ වශයෙන් ඉල්ලීමක් ලැබුණොතින් ඒ වගකීම බාර ගන්නට තමන් සූදානම් කියලා මෙන්න මේ ආකාරයට.
මගේ නම බොහෝ අවස්ථාවට සඳහන් වෙනවා. බොහෝ දෙනෙක් මට ආරාධනා කරලා තියෙනවා. මේ දවස්වල තවත් සිදුවට වැඩිය දැන් කියන්න පටන් ගන්නවා. නමුත් මම කිසිම අවස්ථාවක ඉල්ලුම් කරලා නැහැ. මම එක් දෙයක් කිව්වා. එක්සත් ජාතික පක්ෂයෙන් මගේ නම යෝජනා කරලා පක්ෂේ නායකත්වයේ ආශිර්වාදය ඇතුව, ඒ වගේම පක්ෂයේ සියලු දෙනාගේ ඒකත්වයේ ඇතුව අපිට මර්මයෙන් මට ඉල්ලීමක් කළොත් මම සලකා බලන්නම් කියලා කිව්වා. පක්ෂියම් කිසි ඉල්ලීමක් આવොත් මට ඒක හිතලා බලන්න පුළුවන්.
ඔව්, හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා නම් කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තාම තීරණය කළා නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියමිත සාකච්ඡාවලින් අනතුරුව තමා මේ සම්බන්ධව නිශ්චිතව ප්‍රකාශ කළ හැකිවන්නේ කියලා.
මේ වර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි අපි නම් කරන්නේ. රටේ ඉල්ලීම ඔයාලට තේරෙනවා ඇතිනේ. අපි ඒක හරියට කරනවා.
ඔව්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් කියන කතාව බොහෝ දුරට මේ දවස්වල ඇහෙන කතාවක්. පොදු අපේක්ෂකෙක් එපා, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් තමයි ඕනි කියන කතාව. දැන් බලල මල්ලෙන් එළියට පැන්නා කියලා විරාජ්ගේ කෙලින්ම කියවුනා මේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි නායකයා කියලා. ඒ කියන්නේ අඛිල විරාජ් පාර්ශ්වය කැමැත්තෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නට බලාගෙන.
ඉදිරියේ නැ නැතිවරණයේ ජනාධිපතිවරණයට අවශ්‍ය වෙලාවට අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ අවශ්‍ය තීරණේ ගන්නම්. ඒ කියන්නේ අපිට පක්ෂ නායකයෙක් ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නවා.
එක්සජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එක්තරා අවස්ථාවකදී සඳහන් කළා මේ පසුගිය සතියේදී ජනතා හමුවකදී මේ පොදු අපේක්ෂකයෝ අරගලු මේගොල්ලෝ අවශ්‍ය නැහැ, එක්සජාතික පක්ෂයේ නායකත්වයක් තමයි ඕනේ, රටට ජාතියට ලැබි කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු සඳහන් කළා. මේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හඬ
20 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් එන්නේ වෙන ගේන්නෙත් නැහැ, ගේන්න අවශ්‍යත් නැහැ, කවුරුත් පෙන්වන්න ඕනෙත් නැහැ. රටේ ජනතාව ආරක්ෂා කරන විදේශ රටවල් වලට නැමෙන්නේ නැති නායකත් අපේ පක්ෂ තුල හිටියා. හැබැයි ඒ නායකත්ව පෙන්වන්න නොදී තවත් නායකයෙක් ගෙනාපු උදවිය අද කියනවා ඊළඟ 20 අපි පෙන්වන්නම් කියලා. ඒ කිව්ව නිසා තමයි අපේ නායකත්වය අපිට අවශ්‍ය තැනට ගේන්න බැරි වෙලාද බැනුම් ගන්න සමාජය තුල.
ඔය දැන් ඔය රටට ජාතියට හිතැති රට ජාතිය ගැන හිතන පුද්ගලයෙක් පිළිබඳව කතා බහ කරද්දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කටින්ම කියවුණා මහනුවර කිත්සිරි මෙවන් විහාරස්ථානයේ මේ බුද්ධ ප්‍රතිමාවක් විවෘත කරන්නට සම්බන්ධ වෙලා හිටියා මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා මායන්ත දිසානායක. එතනට ඇවිල්ලා හිටියා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාත්. අර කලින් කතා බහ එතනදී ඇදුනා චමල් රාජපක්ෂ මහතා මීළඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වේවිද කියන කාරණාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා මායන්ත දිසානායක කියනවා. මෙන්න මේ ආකාරයෙන් ඔහුගේ අදහස.
මම චමල් රාජපක්ෂ පැතුමත් එක්ක කතා කරගෙන ඉන්නකොට එතුමාට සදහම් කරේ මේ රටේ ජනාධිපති වැන්ඩ විශාල වරමක් පිනක් කළා කියලා. අද රාවයක් තියෙනවා අපේ විපක්ෂයෙන් චමල් රාජපක්ෂ මැතිතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙයි කියලා. මම එතුමාට සුභපතනවා. හෘද සාක්ෂියට එකතුව මම එතුමාගේ නායකත්වයේ යටතේ වැඩ කරලා තියෙන නිලධාරියෙක් හැටියට මම එතුමාට සුභපතනවා. අපි දේශපාලනය ගැන අපි මොනා කිව්වා, අපි වාද වෙන්න පුළුවන්, අපි බේද වෙන්න පුළුවන්. හැබැයි මොන දේ වුණා, අපි ප්‍රථමයෙන්ම රට ගැන කල්පනා කළා, බුද්ධඝම ගැන කල්පනා කළා, සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.
දැන් මේ ජනාධිපතිවරණය පැත්තක තියලා මහමැතිවරණයකට කලින් මූණ දෙන්න සිද්ධ වේවිද කියන කතාවකුත් ඇහෙනවා. දැන් මේ පිළිබඳව යම් කිසි වූ රහස් සාකච්ඡාවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පවත්වනා කියන කතාවකුත් මේ ආරංචි වෙනවා. මේවයි මේ තිරේ පිටුපස සිදුවන කතා විදිහට තමයි මේවා ආරංචි වෙන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යයේ මේවා ප්‍රචාරය වුණේ නැහැ. තත්වේ කොහොමුණත් මේ සම්බන්ධව යම් කිසි කසකුසුවක් නැගින්නේ ඒ සම්බන්ධව යම් කිසි කතාබහක් ඔතනකදී හෝ ඇතිවලා තියෙනවද නැත්නම් සූදානමක් හෝ තියෙනවද මනෝජ්?
ඔව්, පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඡන්දකට යනවා නම් ඔබ කියපු පාර්ශ්ව තුනේ එකඟතාවයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකවරයා. මොකද පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරලා 3/2 ඡන්දයෙන් ඒ යෝජනාව සම්මත කරගෙන මහමැතිවරණයකට යනවා හැරෙන්න වෙන කිසිම අවස්ථාවක් නැහැ මේ මොහොතේ ඡන්දයකට යන්න, මහමැතිවරණයකට යන්න. ඒකට හේතුව 19 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ අවුරුදු 4 වෙනකන් ජනාධිපතිවරයාටවත් බලතල නැහැ මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඒ සම්බන්ධයෙන් තහවුරුවකුත් ලැබුණා පහුගිය වසරේ අවසාන කාලේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඡන්දයකට යන්න ගිය අවස්ථාවක ප්‍රස්තාධිකරණයේ මතය ලැබුණා එහෙම හැකියාවක් පාර්ලිමේන්තුව විසිරුවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ කියලා. ඉතින් ඔය අතර තමයි සාකච්ඡා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් යම් යෝජනාවක් අරගෙන ඒවි පාර්ලිමේන්තුවට. ඒ මාර්ගන ආවතින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඊට සහයෝගී දේවි. ඒත් එක්කම ජනතා විමුක්ති ක්‍රමුණත් මේ මොහොතේ එවැනි ස්වභාවී පසුබිමක ඉන්නේ. ඡන්දකට කියෝතින් මේ ආසන ප්‍රමාණය හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් ආයේ ඡන්දකට ගියත් එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායමට තිබේවි කියන පක්ෂේරුව ඇති කරලා යම් ආකාරයකින් මැතිවරණයකට යන සූදානමක් තිබෙනවා කියලා යම් කතාබහක් තිබෙනවා. ඉතින් මේක කොතරම් දුරට ප්‍රායෝගිකද කියන එක තමයි ප්‍රශ්නේ. මේ ආණ්ඩු බලය ඉදිරි කාල සීමාව ඇතුළත් ක්‍රියාත්මක කිරීමේ එක්සත් ජාතික පක්ෂ යෝමනාවක් තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙල වුන් සකස් කරනවා. කැබිනට් මණ්ඩල දැස්වීමේ අවශ්‍යතාවයත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් දැඩිව මතු කරලා තියෙනවා. ඒත් එක්කම විශාල මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ඉන්නවා මෙවර ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තීරීපත් වුණු. වසර 5ක කාලයක් ඉක්ම නොවුණුතින් ඔවුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපොළ ලැබීමේ ගැටලුවකුත් තිබෙනවා. පසුගිය වතාවෙත් පාර්ලිමේන්තු විසිරුවා හරින සූදානම් කරපු වෙලාවේ ඒ පිළිබඳව කතා බහකුත් මත වුණා. ඒ හින්දා කනිෂ්ඨ මන්ත්‍රීවරු, නවක මන්ත්‍රීවරු කලින් පාර්ලිමේන්තු විසිරුවා හරිනවට තමන්ගේ කැමැත්ත, තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරයිද කියන සැකේ තිබුණා. ඉතින් මේ පසුබිම ඇතුළේ එවැනි ප්‍රායෝගික ගැටලු කීපයක් තිබෙනවා. නමුත් යම් සූදානමක් තිබෙනවා කියලත් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් ලබාගෙන ඡන්දයකට යන්න.
දැන් මේ ඔය මහමැතිවරණ ජනාධිපතිවරණ ඔය වගේ කතාන්තර ඇතුළතදී මේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අතර මත ගැටුම උග්‍ර වෙමින් පවතින වාතාවරණයක් අපි දකිනවා. ඒ කියන්නේ ජනාධිපති බලතල සහ පාර්ලිමේන්තු බලතල අතර තියෙන ඝට්ටනය පිළිබඳව තවදුරටත් ඉදිරියට එමින් තියෙනවා. පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුන්ද යන්න සෙවීම වෙනුවෙන් පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා බහ කරද්දී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ක්‍රියාකාරීත්වය අත මතභේදයකට පත්වෙමින් යන ආකාරයක් අපි දකිනවා මේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අතර තියෙන මත ගැටුම සම්බන්ධව කතා බහ කරද්දී. දැන් මේ වෙනකොට තියෙන තත්වය කොහොමද ඒ පිළිබඳව මනෝජ්?
ඒ පිළිබඳවත් ආයෙත් මාස දෙකක් තවමත් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්, එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වීම සහ ඒ සඳහා සමාජකයන් කැඳවලා ප්‍රශ්න කිරීම පිළිබඳව ඔවුන් ඒ වැරදි කියන තැන නැහැ. විශේෂයෙන් විපක්ෂ කණ්ඩායම මේ වැරදි ක්‍රියාවක් විදිහට හඳුන්වනවා. ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයත් ඒ මතෙමයි දරන්නේ. ආරක්ෂක අංශ නිලධාරීන් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වලා මේ බුද්ධි තොරතුරු සමාජයට අනාවරණය කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා සාකච්ඡා කරනවා. දැන් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කිව්වේ තමන්ගේ නිලධාරීන්, ඒ කියන්නේ තමන් ජනාධිපතිවරයා විදිහට, සේනා විධායකවරයා විදිහට ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරීන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට එවන්නේ නැහැ කියලා. මෙහෙම කරන්න පුළුවන්ද කියලා ආයමත් කතාබහක් ඇති වුණා. එහිදී කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව කතානායකවරයා මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත් කළත් ඒ අහෝසි කිරීම හෝ ඊට මැදිහත් වෙන්න කතානායකවරයාට හැකියාවක් නැහැ. ආයිමත් පාර්ලිමේන්තුව තුළින්ම තමයි මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන. කතානායකවරයා ඉල්ලීමට එකඟ වෙලා තේරීම් කාරක සභාව පත් කරා නම් ඒ කටයුතු තමන් ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම පාර්ලිමේන්තුව එමන් නැත්නම් ව්‍යවස්ථාදායක විසින් ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු මේ විශේෂ තේරීම් කාරක සභාවක් හමුවට කැඳවන මොහොතක ඔවුන් ඒ සඳහා පැමිණෙන්න බැඳිලා ඉන්නවා. එහෙම නොපැමිණීමක් සිද්ධ වුණොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා ආණ්ඩුව පැත්තෙන්, තේරීම් කාරක සභාව පැත්තෙන් ටිකක් දැඩි අදහසක් මතුවෙනවා. කොහොමුණත් පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන්න පත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමන්ගේ බලය ඉක්මවන කටයුතු කරනවා කියලා උදේගම්මන් පිළ මන්ත්‍රීවරයා කතානායකවරයාට ලිපියක් මගින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන් පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ කාරක සභාවට කැඳෙව්වා. ඔහුව කැඳවලා ප්‍රශ්න කරපු ආකාරය සම්බන්ධෙනුත් එකඟ වෙන්න බෑ කියලා මේ කාරක සභාවම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවා. ඉතින් මේ අතර තමයි මේ කාරක සභාව ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නේ. මීළඟට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වන මොහොතේදී කාටන්කුඩි ප්‍රදේශයේ හිටපු සහ ඉන්න වර්තමාන පොලිස් ස්ථානාධිපතිවරුන් ගෙන්නලා ඔවුන්වත් ප්‍රශ්න කරන්න සූදානමක් තියෙනවා. ඊළඟ කාරක සභාව රැස්වෙන අවස්ථාවයි කියලා තොරතුරු වාර්තා වෙනවා.
ඔව්, දැන් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රශ්න කෙරුණු විශේෂිත පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව විශාල අවධානයක් තියෙනවා මේ වෙනකොට. එක්කෙනෙක් තමයි රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා, අනිත් කෙනා තමයි හිටපු නැගෙනහිර පළාත ආණ්ඩුකාර හිස්පුල්ලා මහතා. මේ දෙදෙනාගෙන් සිදු කෙරපු ප්‍රශ්න කිරීම් පිළිබඳව තියෙන අවධානයත්, ප්‍රශ්න කිරීම් තුළින් ලබාගත් කරුණු පිළිබඳවත් මා ඊළඟට කතා බහ කරන්න කැමතියි මනෝජ්.
විශේෂයෙන් ගේජේ රත්නසිරි රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේ පාස්කුරිදා ප්‍රහාරයෙන් පස්සේ රාජ්‍ය නිලධාරීන් සඳහා කාර්යාලයට පැමිණීමේදී අඳින්න අවශ්‍යයි කියලා චක්‍රලේඛයක් වශයෙන් නිකුත් කරපු ඇඳුම සම්බන්ධයෙන් දැන් ඔය බුර්කා ඇඳීම, මුහුණු ආවරණය මේවා සිදු නොකළ යුතුයි කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. එතකොට අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වේ තමන් මේ විෂයභාර අමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන ඇමතුමත් එක්ක, රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. නමුත් මේ තේරීම් කාරක සභාව නියෝජනය කරපු විශේෂයෙන් රවි කරුණානායක ඇමතිවරයා කිව්වේ කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසපු අවස්ථාවේ ඔහු ඒ පිළිබඳව දැනගෙන හිටියේ නැහැ කියලා කිව්වා කියලා. නමුත් ඍජු ආදාස් දක්වපු අමාත්‍යංශ ලේකම්වරයා කිව්වේ නැහැ, එහෙම නෙවෙයි, අමාත්‍යවරයාත් ඉන්න වෙලාවක තමයි මේ පිළිබඳ කරුණු විමසුවේ. ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම් කරන්න තමන් ඇමතිවරයාත් එක්ක අග්‍රාමාත්‍යවරයාත් හම්බ වුණා. එහිදී සාකච්ඡා කරා කියන කාරණේ ඔහු ඍජුව සඳහන් කළා. විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විදිහට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇතුලේ ඔහුගෙන් එලව එලවා ප්‍රශ්න කරද්දී තමන් නිලධාරියෙක් විදිහට, අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට ගත තීන්දුව තීරණවල ඍජුව රැඳී සිටීම සම්බන්ධයෙන් සමාජයේ බොහොම ප්‍රශංසනීය කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. අනිත් කෙනා හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාත නියෝජනය කරන ඔහුගෙන් ඇහුවේ තෙරීම් කාලක සභාව මේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිය සුළු ජාතියක් වුණත් ලෝකේ මහ ජාතියක් කියලා කරපු ප්‍රකාශයෙන් යම් ආකාරයෙන් සමාජ කැළඹීමක් ඇති කරනවා නේද කියන එක. ඔහු කිව්වේ මේක මාධ්‍ය වැරදි විදිහට වාර්තා කරලා තිබුණේ, Taman එහෙම අදහසක් නෙමේ කිව්වේ. ඒ වෙනකොට මුස්ලිම් ජනතාව යම් බියෙන් වීමකට පත් වෙලා හිටියේ, ව්‍යාපාර කටයුතු වලට නොගින්න හිටියේ. ඒ හින්දා මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයෙකු විදිහට බය වෙන්න එපා, ධෛර්යමත් වෙලා වැඩ කරන්න කියන දේ තමයි ඔහු කිව්වේ කියලා හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළා. ඒත් එක්කම සහරාන් සමග තිබුණු සම්බන්ධතා පිළිබඳවත් ප්‍රශ්න කළා. 2015 දී සහරාන් සමග මුණ ගැහිලා සාකච්ඡා කරපු බව හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා පිළිගත්තා. නමුත් ඒ වෙනුවට ඔහු ත්‍රස්තවාදීෙක් බව තමන් නොදැන සිටි බව කිව්වා. ඒත් එක්කම නැගෙනහිර පළාතේ අරාබි භාෂාව නාමපුවරු සඳහා එක්කිරීම පිළිබඳව ප්‍රශ්න කරා. එහිදී ඔහු කිව්වේ සංචාරක ප්‍රවර්ධනය, සංචාරක ආකර්ෂණය සඳහා මේ කටයුතු සිද්ධ කරා කියලා. ඒත් එක්කම ප්‍රදේශයේ රට ඉදිකස්වුවේයි කියලා ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ප්‍රදේශයේ දේශගුණික සහ කලගුණ විපර්යාසයන්ට සහ යලනිතාවයන්ට ගැළපෙන වගාවක් විදිහට රට ඉදිවවපු බව තමයි ඔහු සඳහන් කළේ. මම ඒක මතු කරන්න හේතුව ඒ පිළිබඳව සමාජයේ විශේෂ කතා බහක් ගියා. මේ නැගෙනහිර අරාබියේ ස්වරූපයක් ගන්නද මේ රට ඉදිවවලා තියෙන්නේ කියලා. ඒකට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ අදහස වුණේ, හිටපු ආණ්ඩුකාරවරයාගේ අදහස වුණේ ඒක. ඉතින් එවැනි දේවල් තමයි පසුගිය සතියේ මේ පාර්ලිමේන්තු විශේෂ තීරීම් කාර්යක සභාවේදී සාකච්ඡා වුණේ.
ඕනෑ නැගෙනහිර පළාත හිටපු ආණ්ඩුකාරවරයා MLA හිස්බුල්ලා මහතා වෙනත් පැමිණිල්ලක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තිබුණ සාක්ෂි ලබා දෙන්න පෑටක වගේ කාලයක් තිස්සේ ඒ මහතාගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු කරලා තිබුණා. ඊට පස්සේ එළියට ආවට පස්සේ මාධ්‍යවේදීන් යම් ප්‍රශ්න කිරීමක් කරලා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ මේ තමන්ට ඉදිරිපත් වෙන කිසිම පැමිණිල්ලක් සඳහා වගකීම තමන් බාරගන්නේ සියල්ලක්ම අසත්‍යයි කියලා.
එකෙක්වත් මම පිළිගන්නේ සම්පූර්ණ බොරුවක්. කිසිම ඇත්තක් නැහැ. මම කිසිම වරදක් කරලක් නැහැ. එහෙම මොනාරි වැරදි කරනවා නම් මම ඕන පනිෂ්මෙන්ට් එකට කැමති. මම ඊයේ ජනාධිපති ක්‍රිමිනල් කමිෂනට ගියා. පෙරේදා පාර්ලිමේන්තු කාර්යක සභාවට ගියා. අද TID පැට පරීක්ෂණය කරා. ඒ තුලින් සම්පූර්ණ බොරුවක්, වැරදි තොරතුරු මේක කියලා ඒගොල්ලත් පිළිගන්නවා. ඒ නිසා එක චෝදනාවක්වත් ඇත්ත නැහැ. සම්පූර්ණ බොරුවක් කියලා තමයි කියන්නේ.
ඔව්, ලංකාව ඇතුළත තුළදී දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් මේ ආකාරයෙන් විශේෂතා සහ සාකච්ඡා ඇති වෙමින් තියෙන වකවානුවක යුරෝපා සංගමයේ යම් කිසි වූ ප්‍රකාශයක් නිකුත් කරනවා. යුරෝපා සංගමයේ නියෝජිතයන් ඇතුළු විදේශ නියෝජිතයන් පිරිසක් ආගමති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පස්සේ මොකක්ද මේ ප්‍රකාශනයේ මගින් ප්‍රවෘත්ති නිවේදනයේ මගින් ඔවුන් කියන්නේ මනෝජ්?
ඒ හරහා ඔවුන් සඳහන් කරන්නේ මේ ආණ්ඩුවේ නිවත් වෙච්ච මුස්ලිම් මන්ත්‍රීවරුන් යලිත් කඩිනමින් ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා කියලා තමන් අපේක්ෂා කරන බව සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මාධ්‍යවල පළවෙච්ච වෛර ප්‍රකාශ පිළිබඳව මෙහිදී ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙන යුරෝපා සංගමය. යුරෝපා සංගමය සඳහන් කරන්නේ මේ වගේ මාධ්‍ය වාර්තා මගින් තත්ත්වය තවත් උග්‍රතර හැරෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තියෙන ත්‍රස්ත තර්ජන අන්තවාදය මැඩපවත්වන කටයුතු වලට මුදල් ආධාර ලබා දෙන්න යුරෝපා සංගමයේ සූදානම් කියලා ඔවුන් සඳහන් කරනවා. විශේෂයෙන් මේ මාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රකාශයක වෛරී ස්වභාවයක් ඇති වෙනවා කියන අදහස තමයි මතක් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ සුළු ජාතික කණ්ඩායම් යම් තර්ජනයකට ලක්වනවා නම් ඊට එරෙහි වීමකුත් මේ ප්‍රකාශනය හරහා යුරෝපා සංගමයේ සිද්ධ කරලා තියෙනවා. දිලෘචි,
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ ඇමරිකානු රාජලේකම්වරයා මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට එන්නට බොහොම ආසන්නයි කියලා. ඔහුගේ සංචාරයේ අරමුණ මොකක්ද මනෝජ්?
ඔව්, එළමෙන 24-30 කියන කාල සීමාව ඇතුලේ ලංකාවේ සංචාරය කරන්න සූදානම් ඇමරිකානු රාජලේකම්වරයා කියලා වාර්තා වෙනවා. මේ පාස්කුරිදා ප්‍රහාරයට එරෙහිව ලංකාව සමග එක්සත්ව කටයුතු කිරීම, ඒත් එක්කම ඇමරිකානු ශ්‍රී ලංකා සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම මෙහි අරමුණ කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම නිල නොවන මාර්ගයෙන් වාර්තා වෙනවා GSP සහනය ශ්‍රී ලංකාවට අහිමි වීම පිළිබඳව. ඒ පිළිබඳවත් ඔහු සාකච්ඡා කරාවි. ඒ වගේම හම්බන්තොට වරායේ ක්‍රියාකාරකම් චීනය සිදු කිරීමත් එක්ක ලොකු ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන් මුහුදු සීමාවක් හම්බන්තොට සහ දකුණු මුහුදු සීමාව ශ්‍රී ලංකාවේ. ඒ සම්බන්ධයෙනුත් ඇමරිකාව ඒ තරම් ප්‍රසාදයක් නොමැති වුණත් චීනය මේ කරන මෙහෙයුම් පිළිබඳවත් සාකච්ඡා කරාවිදු. එහෙම සූදානමක් තියෙයිද කියන ඉඟියක් යම් ආකාරයකින් පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳව මාධ්‍යයක් තැනින් තැන මේ සම්බන්ධයෙන් කරුණු කුටා දක්වනවා. මේ කාරණා දෙක GSP සහ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කාරණය ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා වුණු කාරණයක් නෙමෙයි. ඒ පිළිබඳව යම් අවධානයක් තියෙන්න පුළුවන් කියලා මතුවෙමින් තිබෙන කාරණයක්. අවශ්‍යතා විදියට මතු කරන්නේ ශ්‍රී ලංකා ඇමරිකානු සම්බන්ධතා පුළුල් කර ගැනීම සහ පහුගිය පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් එක්ක එකට කටයුතු කිරීම කියන කාරණය තමයි නිල වශයෙන් වාර්තා වෙන්නේ.
අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගිය සතියේදී ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් අපි වෙත සමීප කිරීම පිළිබඳව. එහෙමනම් ඔබට ස්තුති ආයුබෝවන්. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි දොස්චි ආයුබෝවන්.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.